Honorable Shanta Padma Kumara Subasinghe, you have 10 minutes.
Garu Niyojya Kathanayakathumani, ada me kaltabime avasthave vivadayata ekkena me mohothe api visheshayen matak karanna ona api aandu balaya laba gannakota api rata tibichcha tattwaya visheshayen aarthikaya tibichcha tattwaya api kavuruth dannawa ithihasaye darunuma darunutuma ආර්ථික අර්බුදයට මුහුණ දීපු අවස්ථාවක තමයි අපේ රජය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලබන්නේ. අපි දන්නවා මොනතරම් අර්බුදයක්ද කිව්වොත් මිනිස්සුන්ට එක පැත්තකින් තුන් වේල කන්න බැරි තත්වයක් ගෑස් පෝලිම් තෙල් පෝලිම් ඒ විතරක් නෙවෙයි ගෑස් ලිප්පු පුරලා මිනිස්සු මැරෙනවා තෙල් පෝලිම් වල ඉඳලා මිනිස්සු මැරෙනවා ඒ වගේ වටපිටාවක තමයි එයින් පසුව තමයි අපිට ආණ්ඩු කරන ලැබෙන්නේ ඒ විතරක් නෙමෙයි ආර්ථික ශේෂ්ත්‍රයේ මොනතරම් අරුබුදයකට ගිහිලා තිබ තියෙනවද කියනවනම් ආර්ථිකයේ පදනම මොනතරම් දෙදරලා තිබෙනවද කිව්වොත් හැම ශේෂ්ත්‍රයක්ම විදේශ සංසෙ වෙන්න පුළුවන් අපනයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන් සංචාරක අංශ වෙන්න පුළුවන් ඒ සියලුම ශේෂ්ත්‍ර දැඩි අරුබුදයකට ගිය මොහොතක තමයි අපි ආණ්ඩුව ලබා ගන්නෙ අපි දන්නවා ඒ වෙනකොට හිටපු මහා බැංකු අධිපතිතුමා ආචාර්ය නන්දලාල් මැතිතුමා 2022 අප්‍රේල් 12 වෙනිදා මාධ්‍යට ඇවිල්ලා කියනවා අපිට තවදුරටත් විදේශ ණය ගෙවා ගන්න බෑ එසා අපි ණය ගෙවන එක නවත්තනවා කියලා ඒක ඇත්තක් කළා 2022 අප්‍රේල් 12 වෙනිදා ඉඳලා අපේ රටේ විදේශ ණය ගෙවන එක නැවැත්තුවා ඒක තමයි ඇත්ත හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න සතුටුයි අපි අපේ ආණ්ඩුකරණයේ පළමිනි අවුරුද්දේ 2025 තමයි ඉතිහාසයේ පළමු වරට වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ගෙවපු බිලියන 5.5කට වඩා බිලියන ප්‍රමාණයක් අපි විදේශ ණය ගෙවලා දැම්මා ඒක තමයි ඇත්ත මම හිතන්නේ ඒ කරුණ විතරක් වුණත් ප්‍රමාණවත් අපේ ආර්ථික කළමනාකරණයේ ජයග්‍රහණය ගැන කියන්නේ ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්කා ඒ අරුබුදයේ හමුවේ විවිධය විවිධ කතා කිව්වා අපි ආණ්ඩුව ගන්න පෙර මේ විපක්ෂ කණ්ඩායම් විවිධ බොරු පච වැපරුවා අරම වෙයි මෙහෙම වෙයි මේගොල්ලන්ට අත්දැකීම් නැහැ බුලත් විර කඩයක්වත් කරපු නැහැ ඔව් ඒක ඇත්ත බුලත් විර කඩයක්වත් කරේ නැහැ තමයි එසා හරි ආදුනිකයි එසා ගත්ත ගමන් වැටෙයි මාසෙන් වැටෙයි පෝය දෙකෙන් වැටෙයි අප්‍රේල් මාසෙට වැටෙයි ඒ වගේ දින වකවානු කිව්වා කියලා තමයි පච්ච වරුසාවක් දාලා නමුත් වැඩේ කරගන්න බැරි වුණා රටේ ජනතාව විශ්වාස කරා නෑ මොවුන් තමයි රටේ එක පැත්තකින් දේශපාලන වෙනසක් කරන්නත් ආර්ථික කළමනාකරණය කරන්නත් ඒ හැම පැත්තකටම දැනට තියෙන තෝරා ගන්නා තියෙන එකම කණ්ඩායම තමයි ජාතික ජනබලවේගය කියලා හිතලා අතිවිශාල ජනතාවක් අපිට ඡන්දෙ දුන්නා ඒ ඡන්දෙන් තමයි අපි 2024 ඉඳලා මේ දක්වා ගමන් කරන්නේ දැන් ඒකේ ප්‍රතිඵල මොකද්ද විශේෂයෙන් අද මාතෘකාව ආර්ථිකය නිසා මම ආර්ථික ප්‍රතිඵල කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම් ඒකේ පැහැදිලි තත්ත්වය තමයි විදේශ සංසෙ ගත්තත් අපනයන ශේෂ්ත්‍රය ගත්තත් සංචාරක ශේෂ්ත්‍රය ගත්තත් හැම පැත්තෙම වර්ධනයක් තියෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට දැන් ගත්තොත් අපි දන්නවා දළදේශීය නිෂ්පාදනය ගැන කතා කරත් ආර්ථික වර්ධන වේගය විශේෂයෙන් ආර්ථික වර්ධන වේගය 5%කට වඩා උඩින් තියාගෙන යන සමත් වෙලා තියෙන ආර්ථික වර්ධන වේගය අපි දන්නවා ඇතැම් වෙලාවකදී සමහර ආණ්ඩුවලදී යම් වර්ධන වේගයක් තිබුණා හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ සේවා අංශෙන් තමයි වර්ධනයක් පෙන්නුම් කරේ හැබැයි 2025 වර්ෂයේ ජාතික ජනබල වේගය ආණ්ඩුව යටතේ ඒ ආර්ථික වර්ධනය 5% දක්වා වර්ධනය වෙනවත් එක්කම හැම ශේෂ්ත්‍රයක්ම කෘෂි ශේෂ්ත්‍රයේ 1.4කින් වර්ධන වේගයක් පෙන්නුම් කරනවා ඒ විතරක් නෙමෙයි විශේෂම වර්ධන වේගය තමයි කර්මාන්ත 7.8කින් කර්මාන්ත අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන එතුමන නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කරමින් සිටිනවා කියන පෙන්නුම් කරන දර්ශකය තමයි කර්මාන්ත ශේෂ්ත්‍රය 2025 වර්ෂයේ 7.8% වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, සේවාංශයේ 3.3% වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ ආදී වශයෙන් ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරනවා විතරක් නෙමෙයි, සෑම ශේෂ්ත්‍රයකම වර්ධනයක් පෙන්නුම් කරන වර්ෂයක් තමයි 2025 වර්ෂය. ඒ සංක්ෂිප්ත වාර්තාව තමයි මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඉතිහාසයේ පළමු වතාවට 2024 ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය 4546 දක්වා වර්ධනය කරගත්තා. ඒක 2025 වර්ෂය 5003 දක්වා වර්ධනයක්. ඒ කියන්නේ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 5000ට වඩා උඩින් තියාගන්න අපි සමත් වෙලා තියෙනවා 2025 වර්ෂයේ. ඒ විතරක් නෙමෙයි, සංචාරක කර්මාන්තයේ දිගටම මේක ප්‍රශ්නයක් වෙලා තිබුණා. ආර්ථික අර්බුදයත් එක්ක මේක වේගෙන් කඩා වැටුණා. ඒකේ හැමෝම හිතුවා සංචාරක ශේෂ්ත්‍රය අපේ රටේ බිඳ වැටේ ගොඩනගන්න බැරි වෙයි කියලා. හැබැයි අපි දන්නවා නියෝජ්‍ය කතානායක දුමනි, සංචාරකයන්ගේ පැමිණීම 2024 2,50,000යි, 2025 23,06,000 දක්වා, ඒ කියන්නේ මිලියන 2.36ක් දක්වා වර්ධනය වුණා. ඒක තමයි මේ ආර්ථික ප්‍රගතියේ තවත් සුවිශේෂී කාරණයක්. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා විදේශ ප්‍රේෂණ අපේ රටේ අයියලා අක්කලා මල්ලිලා නංගිලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. එක්තරා මොහොතක මේ රටේ ආණ්ඩු කරපු අය සම්බන්ධ අවිනිශ්චිතතාවය නිසා ඇත්තනේ ඒගොල්ලෝ ඉතාම දුක් මහන්සියෙන් හම්බ කරන විදේශ රටවල් වල කිලෝමීටර් 10,000 ගණන් දුර ඉඳලා හම්බ කරන මිනිස්සු, කකා බිබී නෙවෙයි නොකා නොබී හම්බ කරන මිනිස්සු එවපු ඩොලර් ටිකටත් කෙලපු ආණ්ඩු තිබුණේ. ඒ නිසාම ඇතැම් විට ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට එව්වේ නැහැ ගෙවල් දොරවල් වලට අම්මා තාත්තටවත්. හැබැයි අපේ ආණ්ඩු යටතේ 2025 2024 6.6 ඇමරිකන් ඩොලර් බිලියන, 2025 8.1 ඇමරිකන් ඩොලර් බිලියන විදේශ ප්‍රේෂණ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැම ශේෂ්ත්‍රයකින්ම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරනවා.
ඔබ ශාන්ත පද්ම කුමාර, you have 2 minutes left.
ඔබ මිසුති නියෝජ්‍ය කතානායකතුමනි, එයා අනුව ආර්ථික ශේෂ්ත්‍රයේ ඉතාම අඩඩඩාවට තිබුණේ. ආර්ථිකය හරියට නිකන් අර පෙට්‍රලුත් නැති ඩීසලුත් නැති හැමතැනම හප්පගෙන යන දැන් නැවති කියන බස් එකක් වගේ තමයි ඇදගෙන ගියේ. හැබැයි ආර්ථික ශේෂ්ත්‍රයේ ඉතාම සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ගෙනල්ලා ආර්ථික ශේෂ්ත්‍රයේ පදනම ශක්තිමත් කළා. කොච්චර ශක්තිමත්ද කිව්වොත් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපි ආණ්ඩුව ගන්නකොට රුපියල් කෝටි 80,000කට වඩා ODI එකක් තිබුණේ භාණ්ඩාගාරේ, ණයක් තිබුණේ. හැබැයි විපක්ෂයටම හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ට කියන්න සිද්ධ වුණා, ගිය අයවැයේදී කියන්න සිද්ධ වුණා භාණ්ඩාගාරේ පිරිතිරි යනවා කියලා. කොච්චර ප්‍රමාණයකින්ද? ට්‍රිලියන 1.2ක්, ඒ කියන්නේ කෝටි ලක්ෂ 1,20,000කින් රුපියල් පිරුණා. ඒ නිසා තමයි නියෝජ්‍ය කතානායකතුමනි දිට්වා වගේ අති දැවැන්ත ව්‍යසනයකින් ලංකාව මෑත ඉතිහාසෙ මුහුණ දීපු දැවැන්තම අර්බුදයකට, කිසිම අර්බුදයක් නැති මට්ටමට මේ මොහොතේ අපිට ගේන්න පුළුවන්කම තිබුණේ භාණ්ඩාගාරේ එහෙම ඉතුරුවක් කරා 80,000 කෝටි 80,000ක තිබිච්ච ODI එක 1,20,000ක් දක්වා ට්‍රිලියන 1.2කට රුපියල් ලගේ වැඩි කළා. අපි එකෙන් කෝටි 50,000ක් අපේ රටේ ජනතාවට ආන්න දිට්ටා අරබුදයට. ඒ යලි නැගිටින්න අපි ගරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ආන්න වේදල දුන්නා, සහන දුන්නා. සහන පැකේජ් කියන්නේ ඒ සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේ අපේ ආණ්ඩුවෙන්. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොහොතේ ලෝක මට්ටමින් ගත්තොත් ලෝක අරබුදයක් තියෙනවා මැද පෙරදිග යුද්ධයත් එක්ක. සමහර රටවල් වහලා, සමහර රටවල් වල විශ්වවිද්‍යාල වහලා, සමහර රටවල් වල පාසල් වහලා, රාජ්‍ය සේවය
ගෙදර ඉඳන් වැඩ කරන
දරට පත් කරලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපේ රට ඉතාම හොඳින් කළමනාකරණය කළා, ආර්ථිකය කළමනාකරණය කළා. ඒ අර්බුදය ජනතාව මත පටවන්නේ නැතුව ඉතාම හොඳින් කළමනාකරණය කළා. තෙල් පෝලිනුත් නැහැ, ගෑස් පෝලිනුත් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් තියෙනවා, ගෑස් ටිකක් තියෙනවා, විදුලියක් තියෙනවා. අර අතන ඉන්න මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡා තියෙන දිගින් දිගට කිව්වා. හරියට නම් දැන් විදුලිය කපන්න ඕන කිව්වා. පැය හතරක් කපන්න ඕන කිව්වා. හැබැයි අනුර දිසානායක විදුලිය කපන්නේ නැහැ කිව්වා. ඒක තමයි අපේ ආණ්ඩුවේ වෙනස. ඒගොල්ලෝ ප්‍රාර්ථනාව විදුලිය කපන්න. හැබැයි අපි විදුලිය කපන්නේ නැහැ. අකණ්ඩ විදුලිය සපයනවා. අකණ්ඩව තෙල් සපයනවා. අකණ්ඩව ගෑස් සපයනවා. රටේ ජනතාව
මේ විතරක් නේ පොහොර.
විපක්ෂ නායකතුමනා පච්ච කෙලියා පොහොර නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රැවිලි ශේෂ්ත්‍රයට විතරක් තේවගාවට විතරක් එක අවුරුද්දට එක වතාවයි ණය සහනාධාරය දුන්නේ. තව වතාවක් අවුරුද්දට දෙසරයක් දෙන්න මේ මොහොතේ ආන්න තීන්දුව තියන්න අරගෙන දැන් පොහොර සහනාධාරය ලබා දෙමින් ඉන්නවා. හැබැයි ලැජ්ජයි විපක්ෂ නායකතුමනා අර පුටුවේ ඉඳන් බොරු
කියනවා.
බොරුද කියනවාද කිව්වොත් නියෝජ්‍ය කතානායකතුමනි ඔහු ඒ අයි තත්ත්වයට වැටිලා ඔහු සජීව යනවා. හැබැයි කියනවා ඒ අයිලු සජිත් ඒ තැනට වැටිලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එසා මම අවසන් කරනවා. අපේ ඉතාම කෙටි කාලයක් ඇතුළත අර ආර්ථික පදනම දෙදරල තිබිච්ච මේ රටේ ආර්ථිකයේ ඉතාම සාර ආර්ථික භාවයක යුතුව ශක්තිමත් පදනමක් දාලා තියෙනවා. ආර්ථික මොන ලෝක යුද්ධයාවත් අපේ රට ඒකට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒක ඔප්පු කරලා තියෙනවා ජාත්‍යන්තර සංවිධාන පවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියනවා ජාත්‍යන්තර මුල් අරමුදල කියනවා, ලෝක බැංකුව කියනවා, ආසියානු සංවර්ධන අරමුදල කියනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
Please ongoing proceedings of today's adjournment debate shall stay suspended until 1 p.m. for the lunch break.